You're with SBS Radio.
SBS World News, ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
එහෙමනම් දැන් අපිට වෙලාව හරි මේ සතියේ සිකුරාදා දවසට නිත්‍යවන විශේෂාංගය විදෙස් විත්ති සමාලෝචනය ආරම්භ කරන්න. ලෝවටා විදෙස් විත්ති සමාලෝචනය. සුපුරුදු පරිදි අපිත් එක්ක අද දවසේදීත් සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
අපි මුලින්ම වඩාත් උණුසුම් කතා බහින් පටන් ගන්නමු සුපුරුදු විදිහට. මෙවර අපිට උණුසුම් තොරතුරු කිහිපයක් හමු වෙනවා. ඒ අතරිනුත් ලොව වඩාත්ම අවධානයට ලක් වෙලා තිබුණේ ඇෆ්ගනිස්තානයේ කාලයක් තිස්සේ පවතින මේ තලිබාන් ප්‍රශ්නය. ඔබ දන්නවා මේ වෙනකොටත් ඇෆ්ගනිස්තානයේ මේ තලිබාන් කැරලිකරුවන් මර්ධනය සඳහා ඇමරිකානු හමුදා සිබලුන්ගේ මැදිහත්වීම වසර 10කට වඩා වැඩි කාලයක් දැනුණු ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින් මේ ත්‍රස්ත ක්‍රියා මර්ධන කටයුතුවල ප්‍රතිප්‍රහාරයේදී මේ කටයුතුවල නියැලී සිටිනවා. මතක ඇති ඔබට පසුගිය කාලවක වනුවේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් කළා ඇමරිකා ෆස්ට් කියන ඔහුගේ මේ ජනාධිපතිවරණ මැතිවරණ පොරොන්දුවක් විදිහට ලබා දුන්න මේ පොරොන්දුව ඉෂ්ට කිරීමේ එක්තරා පියවරක් විදිහට වෙනත් රටවල්වල යුද සේවයේ යොදවල සිටින ඇමරිකානු සිබලුන් ආපසු ඇමරිකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා කියලා. ඉතින් ඔහු රටවල් කිහිපයක් නම් කළා. ඉරාකේ, ඇෆ්ගනිස්තානයේ, සිරියාවේ මේ වගේ ප්‍රදේශවල සිටින ඇමරිකානු සිබලුන් ආපහු ගෙන්වා ගන්නවා කියලා. දැන් අපිට මේ සතිය වෙනකොට අලුතින්ම වාර්තා වෙනවා ඇමරිකාව මේ තලිබාන් සංවිධානයත් එක්ක යම් කිසිව එකඟතාවලට එළඹිලා තියෙනවා කියලා. තලිබාන් සංවිධානයත් සමග ඇති කරගන්නා වූ යම් කොන්දේසි මත ඇමරිකානු සෙබළුන් ඇෆ්ගනිස්තානයෙන් ආපසු ගෙන්වා ගන්න. මේක විශේෂිත වූ සංදිස්ථානයක්. මේ ලෝක ත්‍රස්තවාදී මැඬලීමේ කර්තව්‍යයත් ඒ සඳහා ඇමරිකාවේ මැදිහත්වීම පිළිබඳවත් කතා බහ කරද්දී අමල් මේ ක්‍රියාදාමය පසුපස තියෙන තොරතුරු මොනවද? ඇමරිකාව මේ ක්‍රියාදාමය හරහා බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඔවුන් එළඹිලා තියෙන කොන්දේසි මොනවද? මේ වගේ කාරණා පිළිබඳව කතා බහ කරද්දී අපිට මොනවද හමු වෙන්නේ?
ඔව් දිලෘක්ෂි, මේ සාකච්ඡා ඇත්තට මාස ගානක් ඉතාමත්ම රහසිගතව කටා රාජ්‍යයේ තමයි පවත්වලා තියෙන්නේ. අපිට දැනට දැනගන්න තියෙන විදිහට දෙපාර්ශ්වයේ එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා සාකච්ඡාවට කීපයක් ඉදිරියට ගෙන යන. විශේෂයෙන්ම ඇෆ්ගනිස්තාන් රජයත් තලිබාන් වරුන් අතරත් බොහොම ඍජු සාකච්ඡා පැවැත්වීමටත් එකඟතාවයක් ඇති වෙලා තියෙනවා. මේ විදිහට තලිබාන් වරුන් ඇෆ්ගනිස්තානයේ රජය සමග සාකච්ඡා කිරීමම ලොකු ප්‍රගතියක් හැටියට දකිනවා. මොකද මීට කලින් හුඟක් අවස්ථාවලදී තලිබාන් වරුන් ඇෆ්ගනිස්තානයේ, ඒ කියන්නේ කාබුල් අගනුවර පිහිටලා තියෙන රජය පිළිගැනීමට සූදානම් වුණේ නැහැ. නමුත් දැන් ඔවුන් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා රජය සමග සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට. මෙතනදී ඒකේ ඇමරිකාව ඔවුන්ගේ පාර්ශවයෙන් තමන්ගේ හමුදාවන් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමට එකඟ වෙච්ච බව සඳහන් වෙනවා. ඊට අමතරව තලිබන් වරුන් යම්කිසි ප්‍රතිඥාවක් ලබා දීලා තියෙනවා ඇමරිකාවට. ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වුවාට පස්සේ මේ ප්‍රදේශයේ IS සංවිධානය හෝ අල්කයිඩා සංවිධානයට ඇෆ්ගනිස්තානය තමන්ගේ කඳවුරක් කරගෙන කරන ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමට තලිබාන් වරුන් එකඟ වෙලා තියෙනවා. ඒ කියන්නේ තලිබාන් වරුන් IS සංවිධානයටත් අල්කයිඩා සංවිධානයටත් කිසිම ඉඩක් ඇෆ්ගනිස්තානයේ ලබා දෙන්නේ නැහැ කියන ඒ ප්‍රතිඥාව අනුව තමයි මේ සාකච්ඡා පවත්වලා තියෙන්නේ. ඉතින් ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයේ ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර 9/11 එහෙම නැත්නම් 2001 සැප්තැම්බර් 11 වෙනිදා ඒ ගුවන් යාන අරගෙන කරපු ප්‍රහාරෙන් පස්සේ තමයි ඇමරිකාව ඇෆ්ගනිස්තානයට ගුවන් ප්‍රහාර එල්ල කළා. ඊට පස්සේ පාබල හමුදාව යොදවලා යුද සටන් කරා. ඒ අවුරුදු 17කට පස්සේ මේ විදිහට ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමේ ඒ මූලික කටයුත්ත දැන් සම්පූර්ණ කරලා තියෙනවා.
දැන් එතකොට ඇෆ්ගනිස්තානු රජය පැත්තෙන් කොයි වගේ ප්‍රතිචාරයක්ද මේ සඳහා තියෙන්නේ?
දිලුක්ෂි, රජයත් දැන් එකඟ වෙලා තියෙනවා මේ සාකච්ඡා කාබුල් නුවර හෝ වෙනත් ස්ථානයක පවත්වන්නට. මොකද මීට කලින් ඇෆ්ගනිස්තානයේ රජයන් බොහෝ අවස්ථාවලදී උත්සාහ කරා තලිබාන් වරුන් සමග ඍජු සාකච්ඡාවකට එන්න. ඔවුන් ඒකපාර්ශ්විකව සටන් විරාමයකුත් ප්‍රකාශයට පත් කළා තිබුණා. ඉතින් රජය පැත්තෙන් නම් බොහෝ අවස්ථාවලදී ඔවුන් උත්සාහ කළේ තලිබාන් වරුන් කොහොම හරි මේ සාකච්ඡාවලට එකඟ කරවා ගන්නට. ඒකට ඔවුන් සමත් වුණේ නැහැ. සටන් විරාමයක් ප්‍රකාශ කළත් ඒක කරගන්න බැරි වුණා. නමුත් දැන් මේ ඇමරිකානු විශේෂ නියෝජිතෙක් පත් කළ තිබුණා සල්මේ ඛලිල් සාඩ් කියලා. ඔහුගේ ප්‍රධානත්වයෙන් මේ අර්බුදය, ඇත්තටම ඇෆ්ගනිස්තාන් රජයත් තලිබාන් වරුන් අතරත් මේ සාම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ඒ කටයුත්ත ඔවුන් දින 6ක එක දිගට පවත්වපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට මේ ප්‍රතිඵලය ලබාගෙන තියෙනවා.
ලෝකයේ මීළඟ ප්‍රධානතම අවධානයට ලක්වෙන කාරණා බවට පත්වෙලා තියෙන්නේ වෙනිසියුලාවේ ඇතිවෙලා තියෙන අභ්‍යන්තරික ව්‍යවුල්කාරී වාතාවරණය. අපි ගිය සතියේ සිකුරාදා මේ පිළිබඳව ප්‍රමුඛයෙන් කතා බහ කළා, මොකක්ද මේ ඇතිවෙලා තියෙන තත්ත්වය කියලා. ඒ වෙනකොටත් ලෝකයේ ඒ තත්ත්වය උත්සන්න වෙමින් පැවතුනේ මුල් වකවානුව. එනිසා ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති පසුගිය සතියේ අපේ මේ කතා බහෙන් පස්සේ වෙනිසියුලාවේ මොකද වෙලා තියෙන්නේ කියලා. වෙනිසියුලාවේ ජනාධිපතිවරයා නිකොලස් මදුරෝගේ පාලනයට විරුද්ධ රටපුරා කැරලි ඇති වෙන්නට පටන් ගත්ත, විශේෂයෙන්ම රටේ ආර්ථික කළමනාකරණයේ පැත්තෙන් නොහොදක් දුර්වලතා හින්දා උද්දමනේ ඉතාම ඉහළ ගියා. ඒ වගේම රටේ කර්මාන්ත වෙළඳ ශේත්‍ර අඩපණ වුණා. ඒ තත්ත්වය යටතේ විපක්ෂ නායකවරයා ජුවාන් ග්වයිඩෝ කියන පුද්ගලයා නම් කළා තමා මැතිවරණයක් පවත්වලා නියමිත ආකාරයෙන් රජයක් පිහිටවා ගන්න අතුරු මේ අන්තර්වාර පාලන කාලයේ ජනාධිපතිවරයා තමා කියලා. ඉතින් මේක විශාල වශයෙන් ආන්දෝලනයට ලක්වුණු තත්ත්වයක් බවට පත් වුණා. අපි ගිය සතියේදී මේ පිළිබඳව තොරතුරු කතා බහ කරද්දි රටවල් 20ක් විතර ප්‍රමාණයක් වෙනිසුලාවේ නායකයා ග්වයිඩෝ කියලා පිළිගන්නා තත්ත්වයට පත් වෙලා තිබුණා. ඉතින් කතාව ඔතනින් තමයි ගිය සතිය වෙනකොට නතර වුණේ. නමුත් මේ සතිය පුරාම මේ කතාව තවදුරටත් ඇදෙමින් පවතිනවා. අපිට අලුතින්ම වාර්තා වෙන ඇමරිකාවේ විශේෂ මැදිහත්වීමක් මේ වෙනිසුලාව සම්බන්ධව, වෙනිසුලාවේ ප්‍රධාන රජයේ තෙල් සමාගමට විරුද්ධව සම්බාධක පැනවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. දැන් ඇමරිකාව වෙනිසුලාව සම්බන්ධයෙන් මේ වෙනකොට අරගෙන තියෙන ක්‍රියාමාර්ග සහ මේ සම්බාධක පැනවීම සම්බන්ධව අපිට වාර්තා වෙන අලුත්ම තොරතුරු මොනවද?
දිලුක්ෂි, මෙතන ඇමරිකාව බොහොම පැහැදිලිවම මදුරෝ ජනාධිපතිවරයා පහ කරන්නට ඕනේ කියන දැඩි ස්ථාවරයේ ඉඳලා තමයි මේ වෙනකොට විපක්ෂ නායක ග්වයිඩෝව පිළි අරගෙන ඔහුට සම්පූර්ණයෙන්ම රාජතාන්ත්‍රික මට්ටමින් සහ ආර්ථික පැත්තෙන් දේශපාලනික පැත්තෙන් ඔහුට සහාය දක්වන්නට තීන්දුව කළ තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි දිලුක්ෂි ඇමරිකාව වෙනිසුවේලාවේ ප්‍රධානම තෙල් අපනයනය කරන රාජ්‍ය ආයතනයට විරුද්ධව මේ සම්බාධක පැනෙව්වේ. මේ සම්බාධක පැනවීමත් එක්කලා වෙනිසුවේලාවට විශාල පාඩුවක් වෙනවා. මොකද ඔවුන් දිනකට තෙල් බැරල් 105ක් විතර ඇමරිකාවට විකුණනවා සාමාන්‍ය දවසක. ඉතින් මේ තරම් විශාල තෙල් ප්‍රමාණයක් ඇමරිකාවට විකුණන වෙනිසුවේලාවට මේ ඉදිරියට ඒ කටයුත්ත කරන්නට බැරි වෙනවා. ඉතින් ඒ එක්කම වෙනිසුවේලාවට ඉතාම අත්‍යවශ්‍යම විදේශ විනිමය උපයා ගැනීමේ ක්‍රමයක් සම්පූර්ණයෙන්ම අවහිර වෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ ආර්ථික වශයෙන් දැනටමත් ඉතාම පීඩාවට පත්වෙච්ච වෙනිසුවේලාවට අති ප්‍රබල බලපෑමක් වෙනවා ඇමරිකාව මේ ගත්ත අලුත් පියවර. ඉතින් දේශපාලනික වශයෙන් වෙනිසුවේලාවේ රජය අක්‍රිය කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රධාන අංගයක් හැටියට මේ විදිහට ඇමරිකාව මේ ආර්ථික සම්බාධක දැන් පනවලා තියෙනවා.
එතකොට දැන් මේ ලෝකයේ අනිකුත් ප්‍රධානතම තෙල් අපනයන කරන රටවල් මේ තත්වය පිළිබඳව කොයි වගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ? දැන් මැද පිරිදික රටවල් මේ තත්වයට ඇමරිකාවට පක්ෂවද ක්‍රියා කරන්නේ, නැත්නම් වෙනිසුලාවට පක්ෂවද? කොහොමද ඒ පිළිබඳ තත්වය?
දිලුක්ෂි, ලෝක වෙළඳ පොලේ තෙල් මිලේ වෙනසක් ඇතිවන්නට පුළුවන් කියලා විශ්වාස කරනවා මේ වෙනිසුලාවට විරුද්ධව දාපු සම්බාධක නිසා. මොකද මෙතනදී වෙනිසුලාවේ නිෂ්පාදනය කරන්නේ හෙවි ක්‍රූඩ් කියන එක. මේ තෙල සාමාන්‍යයෙන් අනෙකුත් තෙල් එක්ක මිශ්‍ර කළා තමයි බොහෝ වෙලාවට වෙළඳ පොලේ අලවි වෙන්නේ. ඉතින් මේ හෙවි ක්‍රූඩ් එක වෙළඳ පොලෙන් ඉවත් වීමත් එක්කලා අනෙකුත් රටවල තෙල් නිෂ්පාදනයටත් මේක එක්තරා විදිහකට බලපෑමක් ඇතිවන්නට පුළුවන්. මේ වෙනකොට ඉන්දියාව සහ රුසියාව වෙනිසුලාවෙන් තෙල් මිලදී ගැනීම දිකටම කරගෙන යනවා. නමුත් ඇමරිකාවේ සම්බාධක ඉදිරියේ බොහෝ වෙලාවට ඉන්දියාව වගේ රටවල් ඔවුනට මේ තෙල් ලබා ගැනීමේදී වෙනදා තරම් පහසු වන්නේ නැහැ. විශේෂයෙන්ම මේ තෙල් සඳහා මුදල් ගෙවීම කරනවන් නම් ඒක ඇමරිකානු ඩොලරුන් කරන අවස්ථාවලදී නිව්යෝර්ක් නුවර හරහා මේ මුදල් සම්ප්‍රේෂණ සිදුවෙනකොට ඒ වටත් බාධා ඇතිවන්නට පුළුවන්. ඉතින් ඒ කාරණා සලකපුවාම ලෝක වෙළඳ පොලේ තෙල් සැපයුමට මේක බාධාවක් වන්න පුළුවන්. ඉතින් මේ විදිහට තෙල් සැපයුම අඩු වෙන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම මැද පෙරදිග රටවල් මේක මේ ගැන කැමැත්තෙන් ඉන්නට පුළුවන්. මොකද ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ යනවායි කියලා කියන්නේ මේ තෙල් නිෂ්පාදනය කරන රටවල් වල ආදායම ඊට සාපේක්ෂව ඉහළ යෑම නිසා.
අපි බ්‍රෙක්සිට් එකට මොකද වෙලා තියෙන්නේ කියලා තොරතුරු හොයලා බලමු. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා පවත්වන ජනමත විචාරණයෙන් ඉවත් වෙන්න කියලා ජනතාව ප්‍රතිචාර ලබා දුන්නා. ඊට පස්සේ සම්බන්ධව වන යෝජනාවලිය අරගෙන ආවා බ්‍රිතාන්‍ය අගමැති තෙරෙසා මේ. ඒක පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණා. දැන් මේ කතාව ඔබ දන්නවා. දැන් ඊට පස්සේ අපි බ්‍රෙක්සිට් එකේ මේ ඇයගේ යෝජනාවලියට ඇතුළත් වුණු තොරතුරුත් කතා බහ කළා. විශේෂයෙන්ම යුරෝපා සංගමයත් බ්‍රිතාන්‍යත් අතර තියෙන එකඟතාවලට අනුව යුරෝපා රටවල ඕන කෙනෙක් බ්‍රිතාන්‍යට එන්නත් පුළුවන්, බ්‍රිතාන්‍යෙන් ඇයට යුරෝපා රටවල යන්නත් පුළුවන්, ගිහිල්ලා රැකියා කරන්නත් පුළුවන්. එතකොට උතුරු අයර්ලන්තයේ සහ අයර්ලන්තයේ අතර තියෙන දේශ සීමාව සම්බන්ධව අපි කතා බහ කළා. මේක හාඩ් බෝඩ එකක් වෙනවද, සොෆ්ට් බෝඩ එකක් විදිහටම තියාගන්නවද කියලා. එහෙදි අපි කතා බහ කළා. ඔබට මතක ඇති මේ උතුරු අයර්ලන්තය මහා බ්‍රිතාන්‍යයට අයත් කොටසක් විදිහට දැන් තියෙන නිසා උතුරු අයර්ලන්තයත් අයර්ලන්තයත් අතර තියෙන මේ දේශ සීමා විශාල අර්බුදයකට ලක් වෙනවා කියලා මේ බ්‍රෙක්සිට් එක හරහා. මොකද අයර්ලන්තය යුරෝපා හවුලට අයත් රාජ්‍යයක්. ඉතින් අයර්ලන්තය හරහා උතුරු අයර්ලන්තයට ජනතාවට එන්න යන්න පුළුවන්. ඒතොර ඒ තුළින් ඔවුන්ට හිමිකම් ලැබෙනවා බ්‍රිතාන්‍යයටත් එන්න. ඉතින් මේ වගේ කාරණා කොහොමද කළමනාකරණය කරගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් විශේෂිත අවධානයක් යොමු වෙලා තිබුණා. දැන් අපිට මේ සතිය වෙනකොට වාර්තා වෙනවා මේ බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ ගෙනාපු මේ පරාජයට පත් වුණු යෝජනාවලිය සම්බන්ධව දැඩි ලෙසින් විරෝධතාව දක්වපු, පාර්ලිමේන්තුවේදී විරෝධතාව දක්වපු විපක්ෂ නායක ජෙරමි කෝබින් සහ අගමැතිනිය අතර විශේෂිත සාකච්ඡාවක් උතුණා කියලා. මේ සාකච්ඡාව උදව් වේවිද තෙරේසා මේට මේ ප්‍රශ්නේ විසඳගන්න? මොකද්ද තියෙන තත්වය?
නිර්ලක්ෂි, මේ සාකච්ඡාවදී මුලින්ම ජෙරමි කෝබින් එකඟතාවකට ඇවිල්ලා තිබුණේ නැහැ. සාකච්ඡා පවත්වන්න ඕනද නැද්ද කියන ප්‍රශ්නේ ਉਹ බොහොම තදින්ම කියා සිටියා. තෙරේසා මේ ගෙන් ඉල්ලා සිටියා කිසිම විදිහකින් ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත් වෙන්නේ නැහැයි කියන ප්‍රතිඥාව ලබා දෙන්න කියලා. නමුත් මේක තෙරේසා මේට කරන්න බැරි වුණා. ඇය කිව්වා ඇයට කිසිම ප්‍රතිඥාවක් දෙන්න බෑ 29 වෙනිදා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වෙන අවස්ථාවේදී කුමන හෝ ගිවිසුමක් යටතේ තමයි මේ ඉවත් වෙන්නේ කියන එකඟතාවේ එහෙම නැත්නම් ප්‍රතිඥාව ඇයට දෙන්න බෑ කිව්වා. නමුත් කෙසේ වෙතත් ජෙරමි කෝබින් පසුව ඇය සමග මේ සාකච්ඡාවට එකඟ වෙලා දෙපාර්ශවයේ අතර ඔවුන් ගිවිසුමක් ඇති කරගන්නට උත්සාහ කළා. ඉදිරියේදී කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියලා. නමුත් එවැනි එකඟතාවයක් විපක්ෂයත් සමග ඇති කර ගැනීමට තෙරේසා මේට හැකියාවක් ලැබුණේ නැහැ. ජෙරමි කෝබින් බොහොම තදින්ම ඉල්ලා සිටියේ ඇයගෙන් මොනෑම් විදියකින් හෝ යුරෝපයේ දැනට ක්‍රියාත්මක වන රෙගුලාසි වලට අනුකූලව බ්‍රිතාන්‍ය ඉදිරියේදී කටයුතු කරනවා කියන ප්‍රතිඥාව ඉල්ලුවා. ඒකට තෙරේසා මේට එක ගවන්නට බෑ. ඊළඟ කාරණාව තමයි අද බ්‍රිතාන්‍යයේ එකම මාතෘකාව බවට පත් වෙලා මුළු රටම එක්තරා විදියකට අකර්මණ්‍ය වෙලා තියෙනවා මේ කාරණාව නිසා. ඉතින් ඒ නිසා ජෙරමි කෝබින් යෝජනා කළා තවත් ජනමත විචාරණයක් පවත්වලා තීන්දුවක් ගන්නටේ කියලා බ්‍රිතාන්‍ය ඉවත් විය යුතුද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන්, බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් දෙවෙනි ජනමත විචාරණයක් පවත්වන්නට කියලා. ඉතින් තෙරේසා මේ ඒකත් ප්‍රතික්ෂේප කළා. ඉතින් දැන් නැවතත් තෙරේසා මේ යුරෝපා සංගමයේ සමග බ්‍රසල්ස් නුවරට ගොසින් නැවත සාකච්ඡා කරන්නට නියමිතයි. නමුත් මේ සාකච්ඡා සම්බන්ධයෙන් උත් යුරෝපා සංගමයේ කියන්නේ ඔවුන්ට නැවත සාකච්ඡා කරන්නට දෙයක් නැහැ. ඉතින් මේ ප්‍රශ්නය මේ ආකාරයෙන් විසඳන බවක් පේන නැහැ. මාර්තු 29 වෙනිදා වෙනකොට බ්‍රිතාන්‍ය ඉවත් වීමට නියමිතයි. නමුත් ඒක සිද්ධ වෙන්නේ බොහෝ විට කිසිම එකඟතාවයක් නැතිව බව තමයි දැනට ඇති වෙලා තියෙන කරුණු අනුව පෙනී යන්නේ.
දැන් මේ වගේ මේ මුරණ්ඩු ප්‍රතිපත්ති නිසා මේ රටවල් කොයිතරම් ආපස්සට යනවද කියන කාරණාව මේ ලෝකයේ බොහෝ රටවල් වල සිදුවෙන දෑ පිළිබඳව අවධානයට ලක් කරද්දී අපිට දකින්නට ලැබෙන ප්‍රධානතම කාරණාවක්. ඔවගේ ඉතාමත්ම දැඩි මුරණ්ඩු ප්‍රතිපත්තියක හිටිය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය කාලවකවානුව පුරාම එහිඳ US ෂට්ඩවුන් එකකුත් ඇති වුණා. රජයේ කටයුතු අඩක් පමණ අඩපණ වෙලා 108%කටත් වැඩි සංඛ්‍යාවකට වැටු පවා ගෙවා ගැනීමටත් රජයට හැකියාවක් ලැබුණේ නැහැ. ඒකට හේතු වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ආයවැය යෝජනාවලියට එකතු කළා මේ ඇමරිකාවත් මෙක්සිකෝවත් අතර දේශ සීමා අතර තාපයක් ඉදිකරන්න. මේකට ඇමරිකානු ඩොලර් බිලියන 5.6ක ඇස්තමේන්තුවක් තිබුණේ. ඒකට ඉහළ සහ පහළ මන්ත්‍රණ සභා කැමති වුණේ නැහැ. ඉතින් ඒ නිසා රජයේ කටයුතු අඩපණ වුණා. මොකද ආයවැය සම්පූර්ණයෙන්ම සම්මත කරගැනීමේ හැකියාවක් නැහැ ඇමරිකාවේ නීතියට අනුව එක් යෝජනාවලියකට හෝ මන්ත්‍රණ සභාවක මැති නම්. කොහොමරි මේ තත්ත්වය දිගින් දිගටම ගියා මාසිකටත් වඩා වැඩි කාලයක්. හැබැයි ටිකක් නම්‍යශීලී වෙන්න අවසානයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිද්ධ වුණා. ට්‍රම්ප් මෙවැනි වූ මට්ටමකට පැමිණෙන්නට මොකද්ද ට්‍රම්ප්ට බලපාපු හේතු?
දිල්දුක්ෂි, මේක තමයි ඇමරිකානු ඉතිහාසයේ දීර්ඝතම කාලයක් රජයේ කොටසක් වසා දමන්නට සිද්ධ වුණේ. 108ක සේවකයන්ට දින 35කදී වැටුප් ලබා දීලා නැහැ. මේ 108 සේවකයන්ගෙන් සමහර අයට ඒ හිඟ මුදල් හිඟ වැටුප් ලබා ගන්නට පුළුවන් වුණාට බොහෝ සුළු සේවකයන් පිරිසකට ඒ පහුගිය හිඟ වැටුප ලබා ගන්න ක්‍රමයක් ලැබෙන්නේ නැහැ. බොහෝ පුද්ගල නිතරම දැඩි ලෙස පීඩාවට පත්වීම නිසා අවසානයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සිද්ධ වුණා එකඟතාවයකට එන්න. ඔහුගේ මේ මෙක්සිකෝ දේශ සීමාවේ ඔහු යෝජනා කරන තාප්පය හදන එක පැත්තකට තියලා සෙනෙට් මණ්ඩලයත් සමග එකඟතාවයකට ඇතිවෙන්න කොහොමද රටේ රජයේ මුදල් වියදම් කරන්න කියලා. දින 21කට විතර කාලයකට තමයි දිල්රුක්ෂ මේ මුදල් වියදම් කිරීමට සියලු දෙනාම එකඟ වුණේ. ඒ කියන්නේ ඉදිරි සති තුන ඇතුළතදී කොංග්‍රස් මණ්ඩලයත් ඒ එක්කම ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ කාර්ය මණ්ඩලයත් නැවත ගිවිසුමකට එළඹෙන්නට අවශ්‍යයි. ඉදිරියේදී කොහොමද ඔවුන් රජයේ අයවැය පාලනය කරන්නේ කියලා. ඉතින් ප්‍රශ්නය තාවකාලිකව කෙටි කාලයකට විසඳුනාට තවත් සති තුනකින් මේ ප්‍රශ්නේ නැවතත් මතුවෙනවා. ඒ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට තීන්දුවක් ගන්න වෙනවා. ඔහු මේ දේශ සීමාව හරහා තාප්පේ ඉදි කිරීමේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියනවාද? ඒකම කොංග්‍රස් මණ්ඩලයට තීන්දුව කරන්න වෙනවා. ඔවුන් දිගින් දිගටම ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේක කරන්න නොදී ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය පවත්වාගෙන යනවාද කියලා. ඉතින් කොයි පැත්ත මේ අවස්ථාවේදී නම්‍යශීලී වෙනවද කියන එක අපිට බලන්න සිද්ධ වෙනවා. නමුත් තාවකාලිකව තමයි මේ ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ. නැවතත් මේක මතුවන්නට පුළුවන්. මේ වෙනකොට ඉහළ සහ පහළ මන්ත්‍ර සභාවල බලය වැඩිපුර වැඩි වශයෙන්ම ඩෙමොක්‍රටික් පක්ෂයට තියෙන නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඔහුගේ අභිමතය අනුව කටයුතු කිරීමේ තියෙන හැකියාව බොහෝ දුරට අඩු වෙලා තියෙනවා.
ඇමරිකාවේ කාලගුණය පිළිබඳවත් සමස්ත ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ. මොකද අපි දන්නවා දැන් සමකයට යටින් තියෙන මේ වගේ රටවල් වලට මේ වෙනකොට මේ ග්‍රීෂ්ම කාලය එළඹිලා තියෙන. නමුත් උතුරු කොරේට ශීත ඍතුව එළඹිලා තියෙන්නේ. ඇමරිකාවට මේ ශීත ඍතුව දැඩිව බලපාලා තියෙන වගක් තමයි අපිට ආරංචි වෙන්නේ. මේක පෙර නොවිරු ආකාරයේ දැඩි ශීතලක් කියලා වාර්තාවන්නේ.
දිලක්ෂ මේ වෙනකොට ඇමරිකාවේ මිඩ් වෙස්ට් කියන කියන්නේ චිකාගෝ, විස්කොන්සින්, මිනිසෝටා වගේ ප්‍රාන්තවල උෂ්ණත්වය පහත වැටිලා තියෙනවා නොහිතපු විදිහට. මේ වෙනකොට ජනතාවට ඇත්තටම දරාගන්න බැරි ප්‍රමාණයට මෙහෙම අඩු වෙච්ච නිසා ජීවිත හානි සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොට යටත් වයසෙන් 7 දෙනෙක්වත් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. බොහොම වැඩි පිරිසක් මේ වෙනකොට රෝහල්ගත කරලා තියෙනවා. ඉතින් දිලක්ෂ සමහර ස්ථානවල උෂ්ණත්වය ඍණ අංශක 60ක වගේ ප්‍රමාණයට අඩු වෙලයි කියලා තියෙනවා. විශේෂයෙන්ම මේ චිකාගෝ නුවර සමහර ස්ථානවල ඒ මේ උෂ්ණත්වය උත්තර ධ්‍රවයේ සමහර ස්ථානවලටත් වඩා සීතල තත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේක මෑත ඉතිහාසයේ ඇතිවෙච්ච අඩුම උෂ්ණත්ව ප්‍රමාණය හැටියට හඳුන්වලා තියෙනවා. ඉතින් මේකට හේතුව හැටියට දක්වන්නේ දිලක්ෂි උත්තර ධ්‍රවයේ ඒ ඇතිවෙච්ච අසාමාන්‍ය දේශගුණික විපර්යාසයක්. ඉතින් මේ විදිය දේශගුණික තත්වයක් බලපානට හේතු වෙලා තියෙන්නේ උත්තර ධ්‍රවයේ උෂ්ණත්වය වැඩිවීම නිසා. අද දේශගුණික විපර්යාස දිගින් දිගටම සිද්ධ වීම මේකට හේතුවක් හැටියට දක්වනවා. මෙවැනි අවස්ථා තව ඉදිරියේදීත් එන්න පුළුවන් කියලා ඒ අනුතුරු ඇගවීමත් මේ වෙනකොට කළා තියෙනවා.
හොඳයි, එමනම් ලෝකේ පුරාම ගිහිල්ලා වැදගත් සංදිස්ථානවල නතර වෙලා අපි මේ පිළිබඳව මදක් විමර්ශනය කළා. මේ කර්තව්‍යයට සුපුරුදු ලෙසින් සම්බන්ධ වීම පිළිබඳව මාධ්‍යවේදී යමල් ජයසිංහ ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි එමනම් ලබන සතියේ සිකුරාදා හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
Hear more stories in your language by visiting sbs.com.au.